Sri Lanka. Eki yadeshayak udesa pahan dura. Nava Sri Lanka spur sangvidhanen.
Sri Lanka.
Asiri asiri siri ni Sri Lanka.
Radio Sri Lanka presented by Spur New Zealand. සෑම සිකුරාදා දිනකම රාත්‍රී 7:25ට Planet FM 104.6 ගුවන් තරංගමාලා ඔස්සේ සහ www.planetaudio.org.nz වෙබ් අඩවිය ඔස්සේ නව ශ්‍රී ලංක ස්පර් සංවිධානය සජීවීව තිළිණ කරන සී සරලංකා ගුවන් විදුලි වැඩසටහනට සවන් දීමට සූදානම් වී සිටින ඔබ සියලු දෙනාම අපි ඉතා ආදරයෙන් පිළිගන්නවා. අයිබෝවන්, අද 2019 නොවැම්බර් මාසේ 8 සිකුරාදා. විශ්වයේ කොහේ සිට හෝ අපට සවන් දෙන ඔබ සැම දෙනාටම සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරමින් අද අපි ඔබේ නිවහනට ගොඩ වෙන්නේ හද පිරුණු සෙනෙහසින් සොම්නසින් සීසර ලංකා අලුත්ම කලබක් අරගෙන. ඔක්ලන්ඩ් නුවර අරක් අරගෙන තිබුණු වර්ෂාවෙන් යන්තන් සුමානකට නිදහස් වුණා කියලා හිතෙනවා. ඒත් ආරංචිවල හැටියට ලබන ඉරිදට ආයම වර්ෂාව කියලා තමයි කාලගුණ වාර්තාවල තියෙන්නේ. ගොඩක් ආරංචි තිබුණට නව ශ්‍රීලන්තය වැඩිපුරම උණුසුම් වෙලා තියෙන්නේ අලුතින් අඳුන්වා දුන් ආගමන නීතියක් නිසා. මේ නීතිය වැඩිපුරම බලපාලා තියෙන්නේ ඉන්දියානු පුරවැසියන්ට කියලයි ආරංචි. අලුත් පාට්නර් වීසා නීතිය අනුව යම් යුවලක් එකට ජීවත් වූ කාලය ගැන සලකා බලලයි නව ශ්‍රීලන්ත පුරවැසියෙකුට තම බිරිඳ හෝ සැමියා මේ රටට ගෙන්වා ගැනීමට අවශ්‍ය වීසා ලැබෙන්නේ අලුත් විදියට. නමුත් ඉන්දියානු ප්‍රජාව කියන විදියට යෝජිත විවාහයක් බොහෝකුට සිදුවුණාම ඔවුන්ගේ සංස්කෘතිය තුළ එක්ව ජීවත් වීම සිදුවන්නේ විවාහයෙන් පසුව නිසා ආගමන විගමන නීතිවලින් ඉල්ලා සිටින සුදුසුකම ඔවුන්ට සපුරාලීමට නොහැකි බව කියා සිටිනවා. අගමැතිනියට මැදිහත් වීමට සිදුව ඇති අන්දමට මේ ප්‍රශ්නය ඉතා බැලෑරුම් තත්ත්වයකට පත් වෙලා තියෙන බවයි පැවසෙන්නේ. බලමු ඉදිරියට මොකද වෙන්නේ කියලා. ඊළඟට අපේ මව්බිමේ ආරංචි. බොහොමයි. ජනාධිපතිවරණ උණුසුම ඉහළ යමින් තියෙද්දි තරඟය ප්‍රධානම අපේක්ෂකයෝ දෙන්න අතර තරඟයක් ලෙසට පත් වෙලා. තුන්වන විකල්ප අපේක්ෂකයාට පෙරදීට වඩා යම් ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීමට හැකි වේවි. නමුත් ජයග්‍රහණයක් ලබා ගැනීමට තියෙන ඉඩකඩ ඉතා අඩු බවයි පෙනෙන්න තියෙන්නේ. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිතුමා කියන විදියට මෙවර ජනාධිපතිවරණයේදී දෙවන මනාපය ඉතා වැදගත් විය හැකි නිසා ඡන්දය භාවිතා කරනකොට සුපුරුදු කතිරය වෙනුවට එකේ ඉලක්කමත් දෙවන හා තුන්වන මනාපයන් වෙනුවට දෙක හා තුන ඉලක්කමත් සටහන් කරන ලෙස ඉල්ලා තිබුණා. අපි ශ්‍රී ලාංකික ජනතාව මේ පිළිබඳව දැනුවත් කිරීමේ වැඩපිළිවළක් බොහෝ මාධ්‍ය තුලින් කෙරීගෙන යනවා. ඊළඟට ඔබට මතකද කොළඹ ගාලුමුදුරු පිටිය අසල තිබූ යුද හමුදා මූලස්ථානය? එය එතනින් ඉවත් කරලා යම් ව්‍යාපෘතියකට එම ඉඩම වෙනත් රටකට දුන්නට පස්සේ යුද හමුදා මූලස්ථානය පැලවත්ත ප්‍රදේශයේ ඉදි කරන්නට එවකට සිටි රජය තීරණය කළ තිබුණා. මෙයට මුල්ගල තැබුණේ 2011 මාර්තු මාසේ 11 මේ තියෙන පැලවත්ත ප්‍රදේශයේ අක්කර 77 ඉඩමක්. මේක ලංකාවේ මෙතෙක් ක්‍රියාත්මක වුණ විශාලම ගොඩනැගිලි ව්‍යාපෘතිය ලෙසයි සඳහන් වෙන්නේ. වැඩ කටයුතු කෙරෙන්නේ අධ්‍යර කීපයකින්. මේ ගැන අද කතා කළේ අද මේ ව්‍යාපෘතියේ පළවෙනි අධ්‍යර ජනාධිපතිතුමා අතින් විවෘත වුණා. ඊයේ සිදුවුණු තවත් විශේෂ දෙයක් තමයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ තවත් අධ්‍යර දෙකක් ජනතාවගේ ගමනාගමනය සඳහා විවෘත වුණා. මේ ඇරෙන්න පිටත වටරවුම් මාර්ගයේ කෙරවිල පිටිය කොටස විවෘත වුණ බව තමයි ආරංචි. ඊයේ තවත් විශේෂ දෙයක් සිදු වුණා. ඒ මොරගහකන්ද ජලාශය ව්‍යාපෘතිය සම්බන්ධ අනිත් ජලාශය වන කළුගඟ ජලාශයේ දියවර මංගල්‍යය පැවැත්වීම සහ සාදා නිම කළ අඹන නමැති නව නගරය ජනතා අයිතියට පවරා දීම. මේ සිදුවුණේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. මේ කළුගඟ නකල්ස් ප්‍රදේශයෙන් ආරම්භ වෙන්නේ. කළුතර කළුගඟ නෙවෙයි. මෙය මහවැලි මහ සැලැස්මේ අවසාන ව්‍යාපෘතිය ලෙසටයි සැලකෙන්නේ. මහවැලි ව්‍යාපාරය ආරම්භ වුණ කාලේ අපිට මතකයි මහවැලි ගඟ සම්බන්ධ කරලා අගනා ගීත රාශියක් බිහි වුණා. අදටත් ඒ ගීත වරින් වර ගුවන් විදුලි සේවයෙන් අහන්න ලැබෙනවා. මොරගහකන්ද වෙනුවෙනුත් ගීත කීපයක් නිර්මාණය වුණා. ඒ වුණාට අපිට හොයාගන්න ලැබුණේ එක ගීතයයි. අද අපි හිතුවා වැඩසටහන ආරම්භ කරන්න ඒ ගීතෙන්. මේ ගීපද නිර්මාණය කළා තියෙන්නේ හරේන්ද්‍ර දසනායක. සංගීත නිර්මාණය නවරත්න ගමගේ. ගායනා කරන්නේ අමරසිරි පීරිස්.
බැවුනා ගහ කන්දෙදි කිරුල ගරා සිරි දෙව්දුව සිරි ලක්ක කැන්දා නිදහසුන් ජියවර ගලාවියා නිදහස් ජියවර ගලාවියා
අයිබන් හිතවත් අසරණ අද අපි මහිතන්නේ වැඩකටයුතු කීපයක්ම ලංකාවේ ඉතිහාසයක් වන වැඩකටයුතු කීපයක්ම ආරම්භ කළ දිනයක් හැටියට තමයි සැලකින්නේ. ඊයේ මේ ඔබ දැන අසා සිටි විදිහට මොරගහකන්දේ අවසාන ජලාශය දෙවැනි ජලාශය ඒ මංගල දේවර නිකුත් කෙරුණා. එතකොට ඒකම මම හිතන්නේ ලංකාවේ පසුගිය වසර කීපේ පුරා දිවගිය තවත් විශාල ව්‍යාපෘතියක් වන අධිවේගී මාර්ග දක්ෂිණ අධිවේගී මාර්ගය හම්බන්තොට දක්වා දීර්ඝ කෙරුණා. ඒ වගේම කොළඹ වටරම් අධිවේගී මාර්ගය දක්ෂිණ අධිවේගී මාර්ගය සමග සහ කටුනායක අධිවේගී මාර්ගය සමග එකතු වුණා. ඉතින් දකුණේ සිට පැමිණෙන සියලුම දෙනාට කෙලින්ම කටුනායක ගුවන්තොටුපළ දක්වාම යෑමට දැන් අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් මම හිතන්නේ මේ ඒකම අර සුජාතක වගේ යුද හමුදා මූලස්ථානයේ පළවෙනි අධියරත් විවෘත වුණා. ඉතින් මේ කඩිබුඩි මම හිතන්නේ මේ සියල්ලම නිම කරගන්නට බලාපොරොත්තු වෙනවා මම හිතන්නේ මැතිවරණයට කලින්. ඉතින් ඒ වැඩ කටයුතු කෙසේ හෝ කිරීම මම හිතන්නේ අපි හැම දෙනාටම ලංකාවේ හැම දෙනාටම සතුටුට කාරණයක් වෙන්නට පුළුවන්. අපිට මතකයි මහවැලියේ ඒ දවස්වල පටන් ගන්න දවස්වල කොහොමද අපි සතුටු වුණේ එක එක මේ ජලාශ විවෘත වෙනකොට. ඉතින් ඒ වගේම සතුටක් අදත් මේ මොරගහ කන්ද ජලාශය විවෘත වෙන විට අපි හැමෝටම ලැබෙනවා. ඉතින් අද මේ වැඩසටහන මම හිතන්නේ මේ මැතිවරණයට පෙර ලංකාවේ නම් මම හිතන්නේ මැතිවරණයට පෙර තිබෙන පළවෙනි අන්තිම සිකුරාදා විය යුතුයි. මොකද මේ සෙනසුරාදා මැතිවරණය ලබන සිකුරාදා සියලුම දේශපාලන වැඩ කටයුතු වලින් තොරව නිදහසේ සිටිය යුතු දවසක් හැටියට නීතියෙන්ම මේ නියම කළ තිබෙන නිසා. ඉතින් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා තරමක් ඒ මැතිවරණයට අදාළ කරුණු කීපයක් ගැන. මුලින්ම ඇත්තටම අනෙක් මැතිවරණ වලට වඩා විශේෂයක් මෙහි තියෙනවා. එකක් තමයි මේ මනාපය, දෙවෙනි මනාපය. ඉතින් මේ දෙවෙනි මනාපයට තමත් විශාල මේ වටිනාකමක් ලැබිලා තියෙනවා. ඒකට හේතුව මෙතෙක් කල් තිබුණු ජනාධිපති මැතිවරණ තිබුණේ පැවැත්වුණේ ප්‍රධාන වශයෙන්ම ප්‍රධාන අපේක්ෂකයන් දෙදිනක් අතර. තුන්වෙනි අපේක්ෂකයන් ඒ දවස්වල හිටියත් නමුත් ඒ තුන්වෙනි අපේක්ෂකයා ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව අඩු වෙන නිසා එතරම්ම එහි වැදගත්කමක් තිබුණේ නැහැ. නමුත් මේගමන තුන්වෙනි අපේක්ෂකයා හෝ ඒ අපේක්ෂකයන් සිල් දිනක් ඇතරම 35 දිනක් පමණ මතන මේ ජනපතිවරණයට ඉල්ලා සිටිනවා. එයින් පළවෙනි දෙවෙනි තැන් අපි හොඳාකාර දන්නවා ලැබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ සජිත් ප්‍රේමදාස මහතාට. තුන්වෙනි ස්ථානය අනුර කුමාර දිසානායක මහතා ලබා ගැනීම වේ අපි බලාපොරොත්තු වෙනවා. නමුත් වෙනත් දිනවල තුන්වෙනි අපේක්ෂකයා ලබා ගන්නා සංඛ්‍යාවට වඩා විශාල සංඛ්‍යාවක් අනුර කුමාර දිසානායක මහතා ලබා ගැනීමට තියෙන ඉඩකඩ ඉතාමත් විශාලයි. ඒ නිසා තමයි මේ තුන්වන දෙවන මනාපයට විශේෂ වටිනාකමක් ලැබිලා තියෙන්නේ. ඇයි එහෙම කියන්නේ කියලා කියනවා නම් එහෙම මෙතරම් නීති හැටියට 50කට ලබා මේ අතරම මේ ඡන්දය දී තිබුණු සංඛ්‍යාවෙන් 50%කට වැඩි ඡන්ද ප්‍රමාණයක් දිලන අපේක්ෂකයා ලබා ගත යුතුයි. ඉතින් මෙතෙක් කල ඒවැ එහෙම තිබුණා. හැබැයි බොහොම සුළු ගානකින් හැමෝම වගේ හුඟ දිනක අතර හැමෝම කියන්නේ හුඟ දිනක 51% තමයි ලබා ගන්න තිබුණේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ගියේ වසරේ ඇරෙන්නට. බොහොම කිට්ටුව තමයි මේ ඒ ඡන්ද ලැබිලා තිබුණේ. නමුත් මේ මෙවර අපි අනුමාන කරනවා අනුරු කුමාර දිසානායක මහතා 10%කට කිට්ටු ප්‍රමාණයක් ලබා ගනිවි කියලා. අපි 10% කියලා කිව්වේ අපි මේ මේ මේක මේ කියන්නට තියෙන පහසු නිසා සමහරට ඊට අඩු වෙන්න පුළුවන් සමහරට වැඩි වෙන්න පුළුවන්. මේ 10%ක් ගත්තොත් වෙන්නේ ඉතිරි වෙලා තියෙන්නේ මේ ප්‍රධාන අපේක්ෂකයන් දෙනාට ඉතිරි වෙලා තියෙන්නේ 90%. ඒ කියන්නේ අනුර කුමාර දිසානායක මහතාට අපි අනික ඡන්ද අපේක්ෂකයන්ගේ 30% ඡන්ද දැම්මත් 10%ක ඒගොල්ලන් ගත්තොත් එහෙම 90%ක් තමයි ඉතිරිලා තියෙන්නේ අනික ප්‍රධාන ඡන්ද අපේක්ෂකයන් දෙදෙනාට. එතකොට ඒ 90%ෙන් ලබා ගන්න ඕනේ මුළු සංඛ්‍යාවෙන් 50%. ඒ කියන්නේ දැන් ඒ 90% දෙකට බෙදුණොත් හරියට 45 තමයි එන්නේ. නමුත් 50%ක් ලබා ගත යුතුයි. එතකොට එක අපේක්ෂකෙක් 45 50ක් දක්වා වැඩි කරනවා කියන්නේ අනිත් අපේක්ෂකයාගේ ප්‍රමාණය 45 ඉඳලා 40ට අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ පළවෙනි අපේක්ෂකයන් දෙදෙනා අතර පරතරය 10%ක් තියෙනවා නම් තමයි පළවෙනි වටේදීම මේ එක්කෙනෙක් දිනන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ අපේක්ෂකයන්ගේ ඡන්ද ප්‍රචාරක වැඩසටහන ගැන බලනකොට අපිට හිතෙනවා දෙදෙනාම කරට දැනට ඉන්නයි කියන එක. ඉතින් ඒ ගැන අපි ලංකාවෙන් සොයලා බලනකොටත් මම හිතන්නේ මේ දිනවල හැමෝම කියන කතාව තමයි ඒක මේ කරට කර කියන එක. ඉතින් ඊට අමතරව මේ පසුගිය දිනවල යම් කිසි වෙනස්කම් තිබුණා අපි දන්නේ හරියටම අපිට කියන්නට පුළුවන් කමක් නැහැ. ඒ ඡන්ද ලැබෙන අන්දම ඒ මොකද TNA දෙමළ පක්ෂ සියල්ලම වගේ එකතු වෙලා කියලා තියෙනවා ඒ අයගේ සහයෝගය සජිත් ප්‍රේමදාසට මහතාට ලැබෙනවා කියලා. එතකොට ලොකු ඡන්ද ප්‍රමාණයක් ඒගොල්ලන් ඒ ඡන්දය දුන්නොත් ඒ විදිහට ඒ මහතාට ලැබෙන ඉඩ තියෙනවා. ඒ වගේම චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මයත් කියලා තියෙනවා මේ පොහොට්ටුවේ අපේක්ෂකයන්ට විරුද්ධව ඡන්දය දෙන්න කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයන්ට. ඉතින් ඒ මේ කාර්යය කොයිතරම් දුරට ඒ විදිහටම කෙරේද කියන ගැන අපිට කියන්නට බෑ. නමුත් යම් කිසි කොටසක් ඒ විදිහට ලැබෙන ඉඩ තියෙනවා. ඉතින් ඒකම මේ ඒ මොනවා වුණත් ලංකාවේ ඡන්ද රැල්ලකට අනුව යවෙනවා. මෙතෙක් කල් තිබිච්ච මෙතිවරණ එහෙමයි. ඉතින් ඒ අනුව කොයිම් අපක්ෂකකෝ අපිට හරියටම කියන්නට සුදුසු නෑ. මම හිතන්නේ මේ වෙලාවේ කොයි පැත්තටද රැල්ල තියෙන්නේ කියන එක ඒ කොයිම් අපක්ෂකකෝ ඒ රැල්ල ලබා ගන්න ඡන්ද දින ගන්නවා නම් එහෙම මේ කියන දේවල් ඔක්කොත් හරියන්නේ නැතුව ඒ අපක්ෂකයාට ඡන්ද ලබා ගන්න පුළුවන්. ඉතින් එහෙම තමයි දැන් ඇත්තටම මේ ඡන්දය දැනට තියෙන්නේ. අපි හිතනවා කිසිම මේ කරදර යක් නොමැතුව එවැනි අසුභවාදී සටහනක් නොමැතිව මෙවර මැතිවරණය සුභවාදීව සාමකාමීව පැවැත්වෙයි කියලා. අපි ගැන මේ මැතිවරණය ගැන අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් මේ අපි කල්පනා කරන්නේ පොඩි පසුගිය වැඩසටහන වලදී වගේ ගීතයක් සහ ඒ කෙරෙන විචාරයක් අපි පසුගිය මන්තනේ වැඩසටහන් හතරක පහකම අපි ඒ විදිහ තමයි කතා කළේ. සිහිනේ කිරෑ වැඩසටහනෙන් අපි තෝරාගත් ගීතයක් සහ එහි විවරණයක් ඔස්සේ තමයි අපි මෙතන ගැන කතා කළේ. දැන් අදත් අපි ඒ විදිහටම තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ඒ විවරණය සහ මේ ගීතය ගැන අපි දැන් අසබලමු.
ගීත වැඩසටහනට ගීත තෝරන අපේ තරුණ කවියා වෛද්‍ය නුවන් තොටවත්ත තෝරණ හතරවෙනි ගීතය අහන්න විනාඩි හතරක් ඉවසගෙන ඉන්න වෙනවා. අපි ගිහින් ඉක්මනින් එනවා. අපි විරාමයෙන් පස්සේ නැවත ඔබත් එක්ක එකතු වෙනවා. නොවැම්බර් 27 වෙනිදා පැවැත්වෙන කීර්ති පැස්කුවෙල් මහත්මයා ගීත ගායනා කරන වැඩසටහනේ සහාය ගායනා කරන්නේ හසිනි ශශිකලා මහත්මිය. එතුමිය අපි විශේෂයෙන් ගෞරවයෙන් එතුමියට ආරාධනා කළා එදා දවසේ වැඩසටහනට ඇවිත් ගීත කීපයක් කීර්ති මහත්මයාත් එක්ක ගායනා කරන්න. අපි දැන් යනවා අපේ හතරවෙනි ගීතයට. ආචාර්ය නන්දා මාලනී ගායනා කරන දසමසක් මා මේ වෙනස්ම මඟක් ඔස්සේ ලියවුණු ගීතයක්.
හොමයිෂේ මේකදී මට කියන්න තියෙන ලොකුම දේ තමයි අපි හැමෝටම කියන කතාවක් තියෙන ඕනම දෙයකදී පේන දෙයට වඩා ඒ හැමෝටම කියන කත් කියන්න තියෙන කතාව සහමුලින්ම අහනකම් එක බිඳුවක්වත් නැර දැනගන්නකම් අපිට තීරණ ගන්න බෑ. අනිත් කෙනාගේ කතාව සම්පූර්ණයෙන්ම අහනකම් මොකද අපි මතුපිටින් වෙන දේ බලලා තීරණ ගන්නවා. සමහරට අදහස් ප්‍රකාශ කරනවා. අපි හැමදේම දන්නේ නෑ. මිනිසුන්ට කොයිතරම් ආදරය කළත් ළඟ තියාගන්න බැරි වෙලාවල් එනවා. කරන්න දෙයක් නෑ. ඒ වෙලාවට මොකද කරන්න කියන එක පිට ඉන්න කෙනෙකුට හිතා ගන්න බෑ. සමහරලාට කෙනෙකුට තේරුණාම වැඩි ආදරය තියෙන්නේ අත්හරින එකේ කියලා. ඔවුන් අත්හරිනවා. ආදරය අත්හරින්නේ නෑ. ඒක එක වෙලාවක මහාචාර්ය සුනිල් ආරත්නයන් කියනවා මගේ ලොවට අමාවක වෙලාවට කාටත් හොර අනුභ පුන්සඳ වුණා මට. මතුමා යතොත් මට ඉදි කළ අපායට නෑවිත් හිඳින් නුඹ දෙවලෝ වලා පිට. මට අපායට යන්න වෙලා තින්නම් බත් එන්න එපා මාත් එක්ක. නෑවිත් හිඳින් නුඹ දෙවලෝ වලා පිට. එහෙම කියනවා. අමිහිරි කවි ගහන මගේ ජීවිත පොතට කවි සිළු මිනෙන් කවියක් විය නුඹ සුමට. එනමුදු කොකවි මට කවිකම් නැති පවට නීරස මේ කවි පදබඳින නුඹ නමට. ඒක පළවෙනි කෑල සංස කියන්නේ. මට යන්න වෙලා තියෙනවා. එක්ක යන්න පුළුවන් නමුත් බැඳීම කියන්නේ ඒක නෙමෙයි කියලා. ඉතින් මිනිසුන්ට වෙන් වෙන්න වෙනවා. බැඳීම් එනකොට බිඳෙන්නේ නැහැ. ඉතින් දුෂ්ණ දුවත් සිංහලුත් එක වෙලාවක කියනවා සැබෑ පෙම්වතුන් කිසිදාකෙක් නොවේ. එක්කුවන් සැබෑ පෙම්වතුන් ලෙස කිසිදාක ජීවත් නොවේ. වෙන්ව ගියවුන් සදා කල්ලිම සැබෑ පෙම්වතුන් ලෙස ජීවත් වේ කියලා. ඉතින් ඔය පිටින් බලලා අපිට තීරණය කරන්න බෑ. ඉතින් ඔය වගේම සිද්ධියක් අපිට හිටපු ප්‍රවීණතම කිවිඳියක් වෙන ජීවිතේ මගහැරිච්ච ගමන් ලොකු දුකක් තියෙන මොනිකාරුවන් පතිරණ කිවිඳියගේ අඟුලිපාලගේ සිහින කියන පොතේ ලෙච්ඡවීගේ සිතුවිල්ලක් කියලා ඇය ලියනවා. අතීත සිද්ධියක් ආවර්ජනය කරන ලෙච්ඡවී කෙනෙක් ගැන. ඇය කියනවා ඇයට තිබෙන්නේ තාම අනන්‍ය විදිහක්. ඇයටම ආවේනික කාව්‍ය ශෛලියක් තිබුණේ. ඇය කියනවා ලෙච්ඡවීගේ සිතුවිල්ලක් කියලා සීතල මිහිදුම අතරින් පියමර මණිමින් එනවා. පතුයායේ කඳුමුදුනේ දළු නෙලමින් නැවිදිනවා. ඇයි රස්සාවනි කඳුරවුමේ යන ගමනේ වතු මායිම හමු වෙනවා. මායිම ළඟ තේ පඳුරදී දෑත දෙපය නවතිනවා. තේ පඳුර තාම තියෙනවා. දළු සුළඟට සැලෙනා විට මගේ ඇසපිය සෙලවෙනවා. පිණි බිඳු බිම වැටෙනා විට නෙත කඳුලැලි වැගිරෙනවා. වටා වැඩුණු තන පඳුරට මහ පොළොවට අමතනවා. එදා පතුර පඳුර යට සැඟව පුතු කොහිදයි විමසනවා. අවුරුදු 20කට කලින් සිද්ධියක් මට මතක් වෙනවා. අන්තිමට ඇය ඉල්ලනවා පඳුර යටින් හිස ඔසවා හෙමිහිට නැගිටපම් පුතේ. 20 වසරක මිනිසෙකු වීම පසුපස වරෙන් පුතේ. අඩිපාරෙන් වට රවුමෙන් කඳු මුදුනට වරෙන් පුතේ. බංගලාවේ දොරටුව දැක එතනදී නැවතියම් පුතේ. බංගලාවට යන්න එපා. අන්තිමට ඇය කියනවා බංගලාවේ දොරටු සතෙන් ලයි මේ කාමර 100ට. කඳු යායෙන් නතු යායට හෙල් වැටියෙන් තැනි පොළොවට. ගංගාවෙන් මහ මුහුදට ඉන්න පිටට ඇසෙන ලෙසට. ගංගාවෙන් මහ මුහුදට ඉන්න පිටට ඇසෙන ලෙසට. මෑට එච්චර ප්‍රබල කටහඬක් නැහැ. කියන්නේ 20 වසරක් වෙලා එන මේ පුතාට කියන්න කියන්නේ. කියන් පුතේ පැමිණිල්ලක් එදා උඹට ඌ වරදට. ඇයි එහෙම ඉල්ලනවා ලෙච්චමි. එදා ලෙච්චමි දිහා බලලා කවුරු හරි බැන්නනම් මේ මුළු කතාව දන්නේ නැතුව ලොකු ප්‍රශ්නයක් වෙනවා. අයියේ මට අනුව බොහෝ සියදිවි නසා ගැනීම කියලා අපි වර්ග කරන දේවල් සියදිවි නසා ගැනීම නෙවෙයි ඇත්තට මිනිමරු. එහෙම කියන්නේ බොහෝ සිද්ධිවලදී සියදිවි නසා ගන්නෙම සියදිවි නසා ගන්නෙ අපි විසින් බල කරන හින්ද. අපි කියන උඹ ජීවත් වෙන සුදුසු නැහැද? උඹ මැරියා. එහෙම කියලා කියලා. ඒකට අවනත වෙන අයට අපි පත්‍රේ දැන්වීම දානවා. අහවලා.
සියදිවිනස
නසාගෙන කියලා. සමහරට වෙන රටක වුණා නම් ඒ සිද්ධියටම සියදිවිනස ගන්නේ නැහැ. එහෙනම් ප්‍රශ්නේ තියෙන්නේ වටේ ඉන්න පිරිසගේ මිසක් සියදිවිනස ගන්න කෙනාගේ නෙවෙයි. ඉතින් සම්පූර්ණ කතාව අහන්න, අහලා තීරණයක් ගන්න. ඒ කතාව අහන්න සම්පූර්ණයෙන් තොරතුරු නැතිනම් උසාවි තියෙන දිවෙන් වැලකී සිටින කියලා තමයි කියන්නේ.
හා මම ඔබට යෝජනා කරනවා. මේ ගීතය ඉතාම පැහැදිලි මනසකින් අහන්න. ඒ කියපු සමස්ත කතාසාරය මේ ගීතේ තියෙනවා. අපි මේ ලෝකේ තියෙන ලොකුම වරදක් හැටියට දකින දෙයක්. අනිත් පැත්තට ගිහින් බලන්න ඔබ උත්සාහ කරලා බලන්න. අපි හමු ගීතේ. මට ඒකට කියන්න බෑ රසවින්ද කියලා. මට හිතෙනවා ඒක රසවින්දින් නෙමෙයි. ඒක හොඳින් ග්‍රහණය කරගත්තා නම් ඒක තුල තිබිච්ච කිසියම් ප්‍රාර්ථනාවක් මේ ලෝකේ වීසි කරන්නට දරුවන් වදනමේ ලෝකය විනාශ කරපම් පුතේ කියලා ආයාචනයක් තියෙනවා මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ පරිකල්පනය අද අපිට මේ ගීතේ ගේන්නේ වෛද්‍ය නුවන් තොටවත්ත ඊළඟ ගීතයට යන්න කලින් මම ඔබ වෛද්‍යවරයෙක් නිසා හන්නේ දැන් මේ විදිහට ලෝකය දැකමිය දෙන දරුවෝ ලෝකේ නොදැකමිය දෙන දරුවෝ කියලා කොටස් දෙකක් අපි දකිනවා ඔබ වෛද්‍යවරයෙක් හැටියට මේ රටේ අපි ලෝකෙම ගන්න නැතුව දවසකට මොනතරම් දරුවෝ සංඛ්‍යාවක් මේ ලෝකයේ දකින්න නැතුව යනවද
සංඛ්‍යාලේකන හරියටම නැහැ මහේශය නමුත් අපිට යම් සාධක තියෙනවා ලංකාව තුළ එහෙම සිද්ධින් ඉතා විශාල සංඛ්‍යාවක් සිද්ධ වෙනවා කියලා. වලක් මහින්ද ප්‍රසාද් මස්සිම සමාවෙන්න ඕනේ රුවන් බන්දජීව ලියනවා පොඩි කවියක්. නිලනොලත් වෙදදුරා සමග චුට්ටක් වෙලා හැංගි පුත්තම් කළත් පොඩි එක අහුණා කියලා.
අයියෝ. ආයිත් ඒක පොඩි සංගමයකින් කියන්න පොඩ්ඩක්.
නිලනොලත් වෙදදුරා සමග චුට්ටක් වෙලා හැංගි මුත්තම් කළත් පොඩි එක අහුණා.
මේක මේව සටහනක් දැකපු කෙනෙක් වෙත්නම් මං හිතන්නේ මේ අධ්‍යක්ෂින් වලට කිසිම දවසක මුණ දෙයි කියලා. හැබැයි එහෙම නොවුනොත් අර ඔබ කිව්ව අනිත් කණ්ඩායමට එකතු වෙන්න වෙනවා. නැත්නම් මේ සංස්කෘතිය නෙමෙයිද මේ සියල්ල කරන්නේ?
ගොඩක් වෙලාවට සංස්කෘතියයි සබහාදාමයි දෙපැත්තට යන වෙලාවල් තියෙනවා. ඒ වගේ වෙලාවක කොච්චර වුණත් සංස්කෘතියට වඩා සබහාදාම ප්‍රබලයි. ඒක සමහර වෙලාවට ප්‍රේමය විවාහය වගේත් වෙන්න පුළුවන්. විවාහය සංස්කෘතිකයි, ප්‍රේමය ස්වභාවිකයි, හැම වෙලේම සබහාදරණ ප්‍රබලයි.
එහෙමනම් සබහාදාම මේ පැදිකටම ජය ගන්න. නමුත් සංස්කෘතිය ජය ගන්න අවස්ථා වැඩිනේ.
කෙටි කාලින වශයෙන් ගොඩක් වෙලාවට සංස්කෘතිය දිනනවා. නමුත් මම විශ්වාස කරන හැටියට දීර්ඝ කාලිනව සබහාදාම දිනනවා.
ඔව් තමත්ම මේ කේදජනක සිද්ධියක් පිළිබඳ තමයි මේ ගීතය. තමන්ගේ කුඩා දරුවා තේ පඳුරක් මුලට වීසි කරලා ඒක තමයි මතනේ මුල් මේ ගීතේ මේ මූලාශ්‍රය තුනේ ඒ සිද්ධීන්. ඉතින් ඒකට හේතු ගැන අපි කරගෙන ඉස්සෙල්ලා මේ ගීතයේදී මේ සාකච්ඡාවේදී කියවුනේ එකම ඒ කතාවේ ගැන අහනකොට නිගමනයකට එන්න එපා, ඒ ගැන තවදුරටත් හිතන්න නැතුව කියන එක. මුල්ම අපිට නිගමනේ තියෙන්නේ මේ මොනවාම කෙනෙක්ද තමුන්ගේ දරුවව විශ්සකලා නේද මේ තේපඳුරක් යටතට ඒ අම්මා කියන්නේ කොයි වගේ ගැහණියද කියන ගැන අපිට සෑහෙන තරහක් ක්‍රෝධයක් එනවා. නමුත් ඒ ගැන සිතාගෙන යනකොට, ඒ ගැන සොයාගෙන යනකොට සමහර විට තවදුරටත් ඒකන කෝධය තියෙන ඉන්න පුළුවන්. නමුත් ඒයින් වෙනස් වෙලා ඒ අම්මා ගැන ස්නේහයක් ඇති වෙන කට්ටිකුත් ඉන්නවා. ඉතින් එකම කතාව, නමුත් දෙවිධයකට හිතෙන හැටි තමයි මේ තියෙන්නේ. අනිත් එක තමයි මේ කතාවල් දෙවිධයකට උපුටා දක්වන්නත් පුළුවන්. ඉතින් ඒ අනුසාරයෙන් තමයි අද අපි මේ ප්‍රධාන මාතෘකාව මේ දේශපාලන මේ මැතිවරණය ගැන එන්නේ. එකම කතාව දෙවිධයකට, එහෙම නැත්නම් ඊටත් වඩා තුන් විධයකට, හතර විධ, පස් විධයකට ඔබට දක්වන්න පුළුවන්. අපි ඒ ආවේගශීලී, අපේ ආවේගශීලීත්වය තුළ ඒ ගැන හිතනවා නම් එහෙම අපි කොයි පැත්තට ඇවිද කියලා අපි දන්නේ නැහැ. ඒවෙන් වෙන මේ ප්‍රතිඵල මොනවද කියලා අපි දන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපි හැම විටම කියන්නේ අපි මේ නිදහස් සිතිවිලි වැඩසටහන වලදී අපි කියන්නේ එවැනි දේවල් හිතන්න. අපි මේ ගීත එහෙමත් අපි කියන්නේ අසන්නට නෙමෙයි, හිතන්නට. හිතන්න හිතලා එහෙම නැත්නම් කරුණ මදි නම් එහෙම කාගෙන් හරි අහන්න පුළුවන් තව. නමුත් දැන් මේ නූතන විද්‍යා තාක්ෂණය අනුව අපිටම සොයාගන්න පුළුවන් අන්තර්ජාලය හරහා ඉතාමත් විශාල සංඛ්‍යාවක් තොරතුරු තියෙනවා. ඉතින් ඒ තොරතුරු හරහා අපිටම මේ ගැන තීරණයක් ගන්නට පුළුවන්. ඉතින් මේ මැතිවරණය ගැන බලනකොට මේ මෙතෙක් කල මේ මැතිවරණ සටන අපිකට සටනක් කියලා කියනවා නම් මැතිවරණ සටන තුළදී විවිධ මාතෘකා ගැන ඒ වගේ ප්‍රශ්න අපි ඉදිරියට ආවා. විවිධ අන්දමේ අපි මේ තීරණත් අපි ගත්තා. තාමත් අපි ඒ ගැන කතාබහ කරගෙන ඉන්නවා. මුල්ම මම හිතන ප්‍රශ්නය ද්විත්ව පුරේ ස්වභාවය පිළිබඳ ප්‍රශ්නය. ඕකට මේ අපි දෙපැත්තම මේ වාද විවාද මම හිතන්නේ මේ මුදල් වලින් ගන්න නම් එහෙම මිලියන ගණනක් වටින කාලය සහ මේ වෙනත් දේවල් වියදම් කරන්නට ඇති. නමුත් ඒ ප්‍රශ්නය මේ එක්කෙනෙකුට පමණක් තියෙන එකක් නෙමෙයි. අපි මම හිතන්නේ මේ වැඩසටහන අහන 90කට විතර තියෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. අපි හැමෝම වගේ ද්විත ප්‍රසිද්ධභාවය කරන් තිනවා. ඉතින් ඕක ඒ තරම් ලොකු විදිහ ප්‍රශ්නයක්ද කියන එක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. නමුත් ඒ ගැන හරියට සොයා බලන්න නැතුව එහෙම මෙහෙම මේ අල්ලගෙන කෑ ගන්නකොට මම හිතන්නේ ඒක ප්‍රශ්නයක් වෙනවා අපි දෙගොල්ලන්ටම. ඊළඟට ආව තව ප්‍රශ්නයක් මට මතක මම කතා කරන්න නම් ඒ ගැන ඒත් මාස ගණනක් ඉඳන් යන එකක් මේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් මේ ලංකාව දෙකට බෙදෙනවා ත්‍රිකුණාමලේ ඉඳන් කොළඹට මේ විදුලි දුම්රියක් දානවා ඒ විදුලි වැටක් දානවා ඒ වගේ ලෝක නැති ප්‍රශ්න ලෝක ඒව තිබුණා. නමුත් ඒවැ ඔය මේ යන තර්කයට ඒ තර්කානුකූලව ඒ සමහර ප්‍රශ්න තියෙනවා. ඒ වගේම සමහර මිත්‍යා මතත් ඒ වගේම දුර්මතත් තියෙනවා. ඉතින් මේවා හොයන්න අපිට ඉතින් ලීක විදුලි ගිහිල්ලා ඒ ගැන දැනුම් තෙරුම් ඇතින් විස්තර දැනගෙන ඒ වගේම එවැනි මේ ගිවිසුම් ගත කරනු වෙනත් රටවල් වල බලලා ඒවට වෙච්ච දේවල් බලලා ඉතින් මම හිතන්නේ අපි විශ්ලේෂණයක් කරලා ඕනේ ගැන හොයන්න. නමුත් මේ සතියකින් දෙකකින් මේ මැතිවරණය කරා ඒ වගේ දේවල් කරන්නට අමාරුයි කියන එක තමයි අපේ අදහස. ඒක නිසා ඒ එකක්. අනිත් එක තමයි මේ මැතිවරණයේදී තවත් මේ ළඟදිම මේ මතුවුණ ප්‍රශ්නය තමයි මේ සනීප ආරක්ෂකත්ව ගැන ප්‍රශ්නය. ඉතින් ඒකත් ඒ වගේ සමහරු ඒක ගැන කියනකොටම කියනවා මේ ඒක මේවා මේ කතා කරන දේවල්ද එතකොට මෙයා මේ ළමයි ඉස්සරහ අපිට කතා කරන්න පුළුවන්ද ඒ වගේ අදහස් තිබුණා. ඒකම අනිත් පැත්තෙන් කියන දේ තමයි මේක ඇත්තටම මේ කතා කර යුතුම මාතෘකාවක්. මොකද එවැනි ප්‍රශ්න නිසා අපේ අහිංසක ගම්බද කාන්තාවෝ මතන්නේ ලක්ෂ ගණනක් පීඩා විඳිනවා. සමහරලාට ජීවිත අනතුරට වැටෙනවා. ඇයි අපි ඒක ගැන කතා නොකරන්නේ? ඉතින් ඒ වගේ ප්‍රශ්න මේ තියෙන මේ කතා කෙරෙන මේ දින කීපයක් තමයි නැත්නම් සති කීපයක් තමයි අපි පසුගිය මේ දිනවල ගත කළේ. මේ විශේෂයෙන්ම මේ ප්‍රශ්න ගැන බලනකොට අපිට තේරෙන එකක් තමයි අර මේ ගීතයේදී අපි කියනකොට අපි කිව්ව වගේ එක පාටම අපි තීරණයක් ගන්න නැතුව මේ හොයලා බලනවා නම් එහෙම ඇත්තටම කියනවා නම් එහෙම අපිත් ඒ ගැන දැනුවත් වෙනවා. අපි ඒ ගැන පමණක්ම නෙමෙයි ඒ වටපිටාවේ හා සමාන ප්‍රශ්න ගැන දැනුවත් වෙනවා. ලෝකයේ අනිත්යන් වල මොනවද ඉවෙනි ප්‍රශ්න වලට කරලා තියෙන කියලාත් අපි දැනුවත් වෙනවා. ඉතින් ඒ අතින් බැලුවාම මම හිතන්නේ මේ ඒ ගැන හොයලා බලන එක තමයි ඉතාමත්ම වටින්නේ කියන එකයි ප්‍රශ්නේ. ඉතින් මේව ගැන සාකච්ඡා කරන්නට මේ ගැන වාද විවාද කරන්නට දැන් ලංකාවේ මතන්නේ මේ මෙතිවරණ වලදී නොතිබුණු මිට කලින් තිබිච්ච මෙතිවරණ නොතිබුණු ප්‍රවණතාවයක් ඇති වුණා. ඒක තමයි මේ සියලුම අපේක්ෂකයන්ට එක් තැනකට එන්නට කියලා ඒ ගැන ප්‍රශ්න කරන එක විවාද කරන එක අදහස් හෝමාරු කරගන්න එක කෙරෙනට ආරාධනාවක් තිබුණා. මතන්නේ මේ මෙතිවරණයේදී නාම යෝජනා පත්‍ර බාර දීපු හැටි වගේත් ඒ ගැන සියලුම මේ අපේක්ෂකයන්ට ආරාධනාවක් කෙරුණා. ඒකම ඊයේ එවැනි තවත් මේ රැස්වීම තිබුණ ප්‍රශ්න සහ ඒට ලැබෙන උත්තර. ඉතින් ඒ හරහා යනකොට අපිට පෙනුන එක දෙයක් තමයි මේ විශේෂයෙන්ම එක් අපේක්ෂකයෙක් වැඩසටහන වලට සම්බන්ධුනේ නැහැ. ඉතින් ඒ ගැන අපිට හරියටම මම කියන්න බැහැ. හේතුව මොකද මතකවා අර කලින් කිව්වා වගේ නිගමනයකට අපිට එන්නට බැහැ. නමුත් මේ බලාගෙන යනකොට අපිත් චන්දදා කියන අපිත් චන්දයාක හැටියට අපිත් යම් යම් අදහස් එනවා. මේ චන්දයට අසමානයි තියෙන්නේ. ඉතින් ඒ අපිට එන අදහස් වගේම ලංකාවේ ඉන්න චන්දය පාවිච්චි කරන අයටත් ඒ වගේ අදහස් එන්නට පුළුවන්. ඉතින් ඒ ගැන හරියටම මේ පැහැදිලි කිරීමක් නැතිබුණොත් එහෙම විවිධ අදහස් වලට ඉඩ දීලා තමන්ගේ චන්දය සමහර විට වැරදි විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒකෙන්ද මම හිතන්නේ නම් ඒ ගැන පැහැදිලි අදහස් අවබෝධයක් ඒ චන්දදා කියන තේ ලබයි දී යුතුයි කියන එකයි මගේ අදහස. ඉතින් කෙසේ වුණත් මෙවැනි වාද විවාද මත හරහා මේ චන්ද ව්‍යාපාරක ඉදිරියට යනවා. අපි මේ නවසීලන්ත හිටියත් බලාගෙන සිටිනවා ලංකාවේ තිබෙන මහිතනේ මෙතෙක් කල් තිබුණු සියලුම රැලි දේශපාලන පක්ෂ විශේෂයෙන්ම ප්‍රධාන දේශපාලන පක්ෂවල රැලි අපිට මෙහි දැන් බලන්න පුළුවන්කම තිබුණා. ඒ වට ලැබෙන එන ජනකාය ගැන අපිට යම් කිසි හැඟීමක් ගන්නට පුළුවන්කම තියෙනවා. ඉස්සරහට තවස් කීපයක් තියෙනවා. ඒකම මේ රැලි වලදී ප්‍රකාශ වුණු අදහස් ගැනත් අපිට සැහැන මේ අදහසක් ගන්න පුළුවන්. ඒකට විශේෂ හේතුව තියෙන්නේ අපි මෙහි හිටියත් අපි මේ ප්‍රකාශන අදහස් වලින් සහ ඒවාට සම්බන්ධ වෙන පුජ්‍යලයන් ගැන ඒගොල්ලන්ගේ ප්‍රකාශ වෙන මේ විවිධ මේ යෝජනා ඒ වගේම ඒවා මේ අදහස් කොහොමද මේ පොරොන්දු විවිධ පොරොන්දු ගැන බලනකොට අපිට අනාගතයේ ලංකාව කොයි වගේ වේවිද කියන ගැන යම් කිසි අදහසක් එනට ගන්න පුළුවන්. අපි ඒ ගැන මේ කතා කරන්නට කලින් අපි නැවතත් ගීතයකට සවන් දෙන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඊට පස්සේ නැවතත් අපි ඒ කතා කරන එක මාතෘකාවක් ගැන අපි තරමක් මේ විස්තර ඇතුව කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. හොඳයි. දැන් මේ ගීතය අභිවදන බාලසූරිය සහ ත්‍යාගා එම් එඩ්වර්ඩ් අතින් ගැයෙන ගීතයක්. පද රචනය අජන්ත රණසිංහගෙන්, සංගීතය සරත් දසනායකගෙන්.
රැපෙල් රකින කුරහන් පැහිනාහිනි තනි නොතනියට නුඹවත් නැතුවානි පිට දින නුඹත් ගෙත ගිය පසු නැනි මාසේ පෝය දාවාගේ
ගීතයට කලින් කතා කර සිටි මාතෘකාව මේ මැතිවරණ රැස්වීමලදී මැතිවරණ ප්‍රචාර කටයුතු වලදී එළියට ආ ඉදිරියට ආ මාතෘකාව ගැන ඉතින් අපි කතා කර එක මාතෘකාවක් තමයි මේ සනීප ආරක්ෂකත්ව ගැන. ඇත්තටම මේ මාතෘකාව ගැන අපි කතා කරන බල හිතුවේ ඒ කතා නොකරන්නම හිතන කොට්ටාසයක් අපි අතර ඉන්න නිසා. ඉතින් මේ සමහරු මේ කියනවා මේ ඇත්තටම මේවත් මේ කතා කරන දේවල්ද මේවා කතා කරන්න පුළුවන්ද අපිට දැන් ළමයි ඉන්නෝ නම් ඒව අහන්න පුළුවන්ද ඔය වගේ ප්‍රශ්න තියෙනවා. ඇත්තටම අපි හිතන්නේ එහෙම නෙමෙයි. ඒ ඇත්තටම මේ ප්‍රශ්නය මේ ලංකාවේ දේශපාලන ප්‍රශ්නේ ලංකාවේ දේශපාලන ප්‍රශ්නයක් නෑ. ඒ දේශපාලන ප්‍රශ්නේ හදවතටම ඉලක් වෙලා වුණු ප්‍රශ්නයක් ඇටිටයි අපි මේ ප්‍රශ්නේ සලකන්නේ. ඒක විවිධ දේශපාලනඥයන් එය බාරගත් හැටිත් මම හිතන්නේ ලංකාවේ දේශපාලන පාලනේ මේ අතුලාන්තය විදහා දැක්වීමක් හැටියට තමයි අපිට හිතෙන්නේ. මේ ප්‍රශ්නෙට ඇත්තටම මේ හේතුව සනීප ආරක්ෂකත්ව නොමිලේ මේ කාන්තාවන්ට දිය යුතුද කියන මේ ප්‍රශ්නේ නිසා. ඉතින් එක් අපේක්ෂකෙක් ඒක නොමිලේ දෙනට ඉදිරිපත් වුණා. ඒක ඒව ගන්නට නොහැකියට නොමිලේ දෙනට මේ ඉදිරිපත් වුණා. තව අපේක්ෂකයෝ ඒවා මේ ඉතාමත්ම මේ කතා නොකළ යුතු දේවල් හැටියට අවඥාවට ලක් කළා. ඉතින් මේ ගැන බලනකොට ඇත්තටම මේකට හේතුව මේ පැඩ්මෑන් කියලා ඉන්දියාවේ කතාබහ වෙන චරිතයක් ගැන. ඒ චරිතය තමයි අරුණාචලම් මුරුගානන්දන් කියන පුද්ගලයා ඉන්දියාවේ තමිල්නාඩු වල. ඒ පුද්ගලයා කැටින් කියනෝ නම් එහෙම තමුන්ගේ භාර්යාව අතින් කරන මේ වැඩ එයාගේ පිරිසිදුකම කරන හැටි ගැන සොයල බලලා ඇත්තටම මේ ඊට මේ අඩු වේදමක්කින් ඒ මේ අවශ්‍යතා සපුරාගෙනට හැකි අන්දමේ වැඩපිළිවෙලකට යා ගියා. නමුත් ඒ වැඩපිළිවෙල අතරදී මම හිතන්නේ මේ සියල්ලම කතා කරන්නට ගොඩක් වෙලා යන නමුත් අපි කෙටියෙන් කියනවා ඒ වැඩපිළිවෙල අතරදී එයාට යගේ ඒ බිරිඳක් නැති වුණා. බිරිඳ වෙන් වෙලා ගියා. බිරිඳ ඊට පස්සේ අම්මත් මෙයාව අත්හැරලා දැම්මා. මේ මොනසේ ඒ වුණාට තනියෙන්ම මේ වැඩේ අතාරින්න නැතුව කරගෙන ගිහිල්ලා මේ සනීප ආරක්ෂකත්වය තමුන්ට හදාගන්නට පුළුවන් අන්දමේ යන්ත්‍රයක්, ඉතාමත් සරල යන්ත්‍රයක් නිපදුණා. ඒ සරල යන්ත්‍රයෙන් කෙරෙන වැඩේ දැන් කෙරෙනවා. මම හිතන්නේ මේ මල්ටි නැෂනල් සමාගම් අතින් කෙරෙනවා. ඒ සමාගම් වල තියෙන මේ උපකරණ, යන්ත්‍රෝපකරණ ලක්ෂ ගණන් වටින උපකරණ. නමුත් මේ අරුණාචලම් මන්තන ලක්ෂයක් පමණ වීදමෙන් මෙතන ඇතරම විකුණන මිල 1,27,000 ඉන්දියානු රුපියල් වලට එයා ඒක නිපදවුවා. මේකේ තියෙන මේ වටිනාකම තමයි මේ ක්‍රියාත්මක කරන්නට ගැමි කාන්තාවන්ට පුළුවන්කම ලැබෙනවා, කාන්තාවන්ට හෝ පිරිමින්ට. නමුත් එහි සනීප ආරක්ෂක පැත්ත බැලුවොත් එහෙම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව හදන්නට පුළුවන්. ඉතින් ඒ තරම්ම දුරට මේ ක්‍රියාවලිය ගියා. අන්තිමට එයා ඒක මේ විවිධ ආයතන, කියන්නේ මේ ස්විච් ආයතන වලට තමයි ලබා දුන්නේ. ඒක මේ විකුණන්නට, එහෙම නැත්නම් වාණිජ අරමුණක් සඳහා පාවිච්චි කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. එයින් එයා ලාභයක් ගත්තෙත් නැහැ. ඉතින් එවැනි යන්ත්‍ර 1, 2, 3 ඒ විදිහට ගිහලා අන්තිමට දහස් ගණන් මුළු ඉන්දියා පුරා ප්‍රචලිත වුණා. අන්තිමේදී එයාට ඉන්දියාවේ රාජ්‍ය සම්මානය පිළිගැමුණා. ඉතින් මම හිතන්නේ ඒ ඉන්දියාව පමණක් නෙමෙයි, ඊට පසුව එක්සත් ජාතීන්ගේ මණ්ඩලය හැම තැනම මේ අරුණාචල මහතට ඒ සම්මාන ප්‍රදානය කළා. ඉතින් ඒවා මේ ගැන තියෙන තොරතුරු අපිට පුළුවන් ගිහිල්ලා බලන්නට මේ අන්තර්ජාලයේදී තමයි පුදුමයි. මෙහි වටිනාකම බැලුවාම රුපියල් මම කිව්වේ රුපියල් 1,50,000 විතර. දැන් අපි මේක කරන්න පුළුවන්ද? මම මේ ප්‍රශ්නයකට වඩා මම මේ බලන්නේ විසඳුම ගැන තමයි මේ කතා කරන්නේ. මේ විසඳුම අපි ගෙනාවොත් ඉන්දියාවෙන් 1,50,000 වටිනා යන්ත්‍රයක් ගෙනහල්ලා අපේ ගමක මේ ඉන කාන්තාවන් කිප දෙනෙක් එකතු කරලා අපිට පුළුවන් මේ සමෘද්ධි ගන්න කාන්තාවන් 4-5 දෙනෙක් එකතු කරගන්න පුළුවන්. ඒගොල්ලන්ට අවශ්‍ය ප්‍රතිපාදන ලබා දීලා ඒගොල්ලන් පටන් ගන්න එක ලිකුත් එහෙම ඉතාමත් අඩු මුදලකට මේ සනීපාරක්ෂකතුමා අපේ ගමේ නිපදවෙනවා. 4-5 දෙනෙකුට රැකියාවල් ලැබෙනවා. ඒ වගේම ඉතාමත් අඩු මුදලකට ගන්න පුළුවන් බැරි අයට නොමිලේ ගන්නත් පුළුවන්. ඉතින් මේක තමයි මම හිතන්නේ පුංචි මේ අදහසය ගැන තියෙන. ඉතින් එවැනි දෙයක් පටන් ගන්න පුළුවන් නම් කාට හරි, මම හිතන්නේ, මම කියන්නේ නැහැ මේ අපේක්ෂකයන්ගෙන් කවුද දිනන්නේ කියලා අපි දන්නේ නැහැ. නමුත් කවුරු හරි දිනු මේ අපේක්ෂකයාට ගෝඨාභය රාජපක්ෂ වෙන මහත වෙන පුළුවන්, සජිත් ප්‍රේමදාස මහත වෙන පුළුවන්, කවුරු හරි දිනපු අපේක්ෂකයා මේ වැනි වැඩසටහනක් පටන් ගත්තොත් අපි කතා කළේ ඒක යන්ත්‍රයක් ගැන. ඒ වැනි යන්ත්‍ර අපි 1,000ක් දෙන්න පුළුවන්, 2,000ක් දෙන්න පුළුවන්, සමහරවිට 3,000ක් දෙන්න පුළුවන්, මුළු ලංකාවෙම වෙන්න පුළුවන්. කි 1,000කට රැකියාව ලැබෙනවද? ඒ අය සමෘද්ධි මේ තමුන්ට ලැබෙන නිකම් ලැබෙන මුදල් වෙනුවට තමුන්ගේ මේ රැකියාවක් කරන්න පටන් ගන්නවද? සමෘද්ධි වලට අපි නිකම් දෙන මුදල් මේ ආයෝජනක වෙන්නේ නැද්ද? ඉතින් එවැනි දෙයක් ගැන තමයි අපි හිත යොමු කළේ. ගැන ඒ ඇති බැලුවාම අර ගීතයේ කියනකොට කිව්වා වගේ යම් කිසි දෙයක් ගැන එක පැත්තකින් බලන්න එපා, අනිත් පැත්තනොත් බැලුවොත් එහෙම වෙනස් දේවල් ලැබෙන මේ ඕගොල්ලන්ට හිතෙන්න පුළුවන්. ඒ වගේම දැන් මේ සනීපාරක්ෂකතුමා හදන දෙයක් ගැන කතා කළේ, ඒකම මේ සපත්තු නිකන් දෙන දෙයක්. එතකොට මේ කෑම දේවා ආහාරය නිකන් දෙන ගැන කතා වුණා. නමුත් මේ සනීපාරක්ෂකතුමා වගේම සපත්තුත් ඒ වගේම පවහන් නිපදවන්නටත් ඒ වගේම පුංචි යන්ත්‍ර මම දැක්කා අන්තර්ජාලයේදී බෙල්ජියම් ජාතික දෙදෙනෙක් එවැනි යන්ත්‍රයක් පටන් අරගෙන තියෙනවා. අරගෙන ඒගොල්ලන් ඇත්තටම කරන්නේ මේ තමුන් සපතු පාවානියෝලයක් යුගලක් ගන්නට ආවොත් එහෙම ඒගොල්ලන්ගේ මෙෂර්මන්ට්ස් අරගෙන ඒ අවශ්‍ය විදිහට පාවානියෝලක් ඒ වෙලෙම මේ හරිගසල දෙනවා, පැයක් ඇතුළත හරිගසල දෙනවා. ඉතින් මේ යන්ත්‍ර ගැන මම හොයලා බලනකොට ඇත්තටම ඉතාමත්ම මේ සරල වගේම ඒ ඇත්තටම මේ නවීන තාක්ෂණයෙන් මත ලේසර් කටර්ස්, 3D printers වගේව තියෙනවා. නමුත් රජයකට එවැනි දෙයක් මේ අපේ මේ ගම්බද පළාත්වලට ලබා දෙන්නට පුළුවන් වේවි. නමුත් එවැනි දෙයක් මේ වගේම මේ එක යන්ත්‍රයක් ලබා දීලා ඒගොල්ලන්ට ගෙනුත් හැම මම හිතන්නේ අවුරුදු ගණක් මේ පහක් යන්න අවශ්‍ය නැහැ. කෙටි කාලයකදී පුළුවන් ලොකු යන්ත්‍රයක් ලබා දෙන්න. අපි මේ බැලුවේ මේ මුදල් ප්‍රතිපාදනය බැලුවාම ඇත්තටම බිලියන් ගණන් අපි මේ සමහර මහා මෙගා මේ ව්‍යාපෘති සඳහා යුදවල තියෙනවා. නමුත් ඒවට අපි ණය ගෙවනවා, පොලි ගෙවනවා. ඇත්තට මේ ගෙවන එක මාසයක පොලියකින් පුළුවන් මම හිතන්නේ මෙවැනි යන්ත්‍ර දහස් ගාණක් අපිට මේ කුඩා මේ පරිමාණයෙන් මේ ජනතාවට ලබා දෙන්නට. ඉතින් මම අදහසක් පමණයි අපි මේ ඉදිරිපත් කළේ. මේ අපි ගීතයේදී කිව්වා වගේ එක මේ කතාවකට එක පැත්තක් නෙමෙයි, පැති ගොඩක් තියෙනවා. මේ මැතිවරණයේදී අපි ජනතාවත් ඒ වගේ පැති කීපයක්ම බලලා තමුන් කැමති අපේක්ෂකයා, තමුන් සුසුයි කියලා අපේක්ෂකයා, රටට සුසුයි කියන අපේක්ෂකයා තෝරගත්තොත් මම හිතන්නේ මේ අපිට මේ අනාගතය දැනට වඩා අපේ දේශපාලනක් දෙන්න බැනවෙන ඉන්නවට වඩා වෙනස් සම්දමකට හදාගන්න පුළුවන්. හරි, ඉතින් අද අපේ කත් මේ වෙලාව අවසාන නිසා අපි අපේ අවසාන ගීතයට තමයි දැන් යොමුෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ලබන සතියේ සමහරලාට අපි මේ දේශපාලන ගැන වැඩි කතා නොකරන ඉඩ තියෙනවා මේ ඡන්දය නිසා, ළඟම නිසා. නමුත් ඔබලාට ඡන්ද ප්‍රතිඵල ලබන ඉරිදා වෙනකොට ලබා ගන්න ලැබෙවි. සුව මේ මම හිතනවා ලංකාවට මුළු ලංකාවටම හොඳ අනාගතයක් ලැබෙන ප්‍රතිඵලයක් ලැබෙවි කියලා.
එළඹිලා තියෙන්නේ සමු ගැනීමේ සහ වෙන්ව යාමේ නිමේෂය. අද වැඩසටහනට යොදාගත් හඬපට අප ලබා ගත්තේ ජාතික රූපවාහිනී සේවයේ ප්‍රචාරය වූ සිහිනේ කිරෑ වැඩසටහනකින් බව කරුණාවෙන් සලකන්න. අද නව ශ්‍රීලන්ත ස්පර් සංවිධානය වෙනුවෙන් සී සල්ලංකා නිෂ්පාදනය කළේ මහින්ද අත්තනායක. සමු ගැනීමක් කියන්නේ සදාකාලික වෙන්ව යාමක් නොවන නිසා සිකුරාදා දවසක නැවත හමු වෙමු. මම සුජාතා අත්තනායක ඔබට සුබරාත්‍රියක්.
සොයා මගේ සෙනෙහස දම් පාටින්ලා සඳ බෙස යනවා ආකාසීරන් වන් පාටයි සමුගෙන යන්න මගෙන් තව මොහොතයි නොදුඩාරින්
සඳ මුහුණ බෙනෙනවා වෙන් වී යන මුහුණ.